අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා හිරු සදහම් උදෑසන ධර්මදේශනාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටම ඉතාම වටින වැදගත් කරුණක් දේශනාව තුල සාකච්ඡා කරන්න. ඒ සඳහා මම තෝරා ගත්තා ධම්මපද පාලියේ පළමු වග්ගයේ ගාථාවක් යමක වග්ගයේ එක ගාථා රත්නය. ඉදන් මෝදති පෙච්ච මෝදති කතපුඤ්ඤෝ උභයත්ත මෝදති සෝ මෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතාම වැදගත් වටින අවස්ථාවක් මාතෘකා කරගෙන දේශනා කරපු ගාථා රත්නය. මේ ගාථාවට නිධානය වුණේ බුදුරජාණන් වහන්සේගේ කාලයේහි හිටපු එක්තරා ශ්‍රද්ධාවන්ත ධම්මික කියලා උපාසකෙක් මූලික කරගෙන. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන කාලයේ ධම්මික නමින් එක ශ්‍රද්ධාවන්ත උපාසකෙක් හිටියා. මේ උපාසකතුමන් බොහෝම ධාර්මිකව තමන්ගේ පවුලත් එක්ක යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. තමන්ගේ බිරිඳත් ධාර්මිකයි. තමන්ට හිටියා දරුවෝ 14 දෙනෙක්. පුතුන් 7යි, දියණිවරුන් 7යි. සඳහන් කරලා තියෙනවා පින්වතුනි, ඒ දරුවන් 14 දෙනාම අතිශයින්ම ධාර්මිකයි කියලා. බලන්න මොනතරම් වාසනාවන්ත භාග්යක්ද ඔවුන්ට උදා වෙලා තියේදී. කොහොමද පින්වතුනි එවැනි භාග්යක් එවැනි පවුලකට උරුම වුණේ? මේ එන පිරිස සසරෙත් හොඳට ධර්මයේ පුරුදු පුහුණු කරපු අය. සංසාරෙත් හොඳට ධර්මයේ පුරුදු පුහුණු කරපු අය. ඒ ධර්මයේ පුරුදු පුහුණු කරගෙන ඇවිල්ලා තමන්ගේ ජීවිතය තුළ මේ ජීවිතයේ අදාළ අවස්ථාවක් තමන්ට ලැබුණු ගමන් තමන්ගේ හිත කුසලයට නැඹුරු වෙනවා. පින්වත්නි, දරුවනුත් ධර්මිකයි කියලා කියන්නේ ඒකත් බොහොම විශේෂ කරුණා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මෙන්න මේ කාරණාව ඉතාම හොඳින් කතා කරන කරුණා. දැන් යම්කිසි තැනක ධාර්මිකව ජීවිතය ගත කරනකොට ඒ ධාර්මික ජීවිතය ඉතාම පිරිසුදුනා. පිරිසිදු ධාර්මික ජීවිතයක් නම් තියෙන්නේ ඔවුන්ට ඒකාන්ත වශයෙන්ම යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ විශේෂයෙන්ම සාකච්ඡා කරන කරුණා. මම මේ කාරණාව අපේ පින්වතුන්ට මතක් කළේ පින්වත්නි විශේෂ කරුණක් මේ දේශනාව ඇතුළතුළම පැහැදිලි කරන්න. කොහොමද පින්වතුනි යම්කිසි පවුලකට ධාර්මික දරුවන් ලබන්නේ? එහෙම ධාර්මික දරුවන් ලැබෙන්නේ පින්වත්නි ධාර්මික ජීවිතයක් ගත කරන පවුලක් නම් පමණයි. එතකොට ඒ පවුල තුළ සම්මාදිට්ඨික අදහස් තියෙනවනම් අන්න ඒ සම්මාදිට්ඨික අදහස් තියෙන පවුලට ධාර්මික දරුවන් ලබන්න පුළුවන්. ඒක අපේ මහා ධම්මපාල ජාතකයේදී පවා පැහැදිලි කරලා තිබෙන කරුණා. ධම්මපාල ජාතකයේ සඳහන් කරනවා අපේ ඒ මහබෝසතාණන් වහන්සේ ධම්මපාල කුමාරය වෙලේ ඉපදලා ඉන්නකොට ඒ ගමේ අය ඔක්කොම දීර්ඝාෂ ලබන අය. හේතුව තමයි මුළු ගමම ධාර්මිකයි. ඉතින් ඒ නිසා සඳහන් කරනවා ඒ විවාහ වෙන අය ඉතාම ධාර්මිකයි කියලා. ඔවුන් නිතරම පන්සිල් රකිනවා. ස්ත්‍රියක් පුරුෂයෙක් කටයුතු කරන්නේ කොහොමද කියලා කියනවා නම් ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියා හැර අන්‍ය පුරුෂයන් පිළිබඳ සිතුවිලි මාත්‍රයකින්වත් රාග සිතක් උපදව ගන්න හැලු. ඔවුන් එක රාගෙන් බැඳෙනව නෙවෙයි, ඔවුන් පිළිබඳ සිතුවිලි මාත්‍රයකින්වත් රාග සිතක් උපදව ගන්න හැලු. ඒ වගේම තමයි පුරුෂයනොත් තමන්ගේ භාර්යාව හැර අනිත් කාන්තාවන් පිළිබඳ සිතුවිලි මාත්‍රයකින්වත් රාග සිතක් උපදව ගන්න හැලු. ඒ තරමටම ඔවුන්ගේ ජීවිත ධාර්මිකයි. එහෙම ධාර්මිකව ජීවත් වෙන ඒ පවුල්වලට ධාර්මික දරුවන් ලැබෙනවලු. මේ කාරණාව පින්වතුනි විශේෂයෙන්ම ධර්මයේ වෙන තැනක සඳහන් කරලා තියෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ දිවිලෝකේ මහේශාක්‍ය පුණ්‍යවන්ත දෙවිවරු ඉන්නවා. ඒ පුණ්‍යවන්ත දෙවිවරු දෙවිලෝකවලින් චුත වෙලා ඒ දිවි ලෝකෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. ඒ මනුෂ්‍ය ලෝකයේ උපදිනකොට පිඟති සඳහන් කරලා තියෙනවා චුත වෙන්න කලින් බලනවලු මං කොහෙද ගිහිලා උපදින්නේ කියලා. මොකද ඔවුන්ගේ පුණ්‍ය බලය විශාල පුණ්‍ය බලයක් ඔවුන්ට ජීවිතයේ තියෙන නිසා අදිෂ්ඨාන කළ ප්‍රාර්ථනා කරලා යම් තැනක උපදින්න පුළුවන්. ඒ නිසා ප්‍රාර්ථනා කළ අදිෂ්ඨාන කළ බලනවලු මම කොහෙද උපදින්නේ කියලා. එහෙම බලලා ඒ දෙවිවරු දෙව්ලොවින් චුත වෙලා මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ. පිංඔතුනි, ආර්ථිකයෙන් සමාජ පසුබිමින් දියුණු තැන්වලම නෙවෙයි. එහෙම වුණත් ඒ දෙවිවරු බලන්නේ ඒ ලක්ෂණේ නෙවෙයි, මම උපදින රට තිසරණ වැඩඉන්න රටත්ද, මම උපදින පවුල සම්මාදිට්ටික පවුලක්ද, මට එතනට ගිහිල්ලා පින් කරගන්න පුළුවන්ද කියන කාරණාව ආවර්ජනය කරලා බලලා තමයි පිංඇතේ දෙවිවරු ඒ මෞකුසවල්ල උපදිනවා කියලා සඳහන් කළ තියෙටි. එතකොට පින්වත්නි, විශේෂයෙන් මෙතන සඳහන් කරනවා සම්මාදිට්ටිකව හොඳට සිල් රකින්න පවුල්වල තමයි උපදින්නේ. දැන් ඔය අද කාලේ සමහර කාන්තාවන්ට දරුඵල හටගන්නේ. පිංගුතර අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා හොඳට අටසිල් රැකලා මාසෙකට දවස් දෙක තුනක්වත් හරි විදියකට අටසිල් රැකලා ප්‍රාර්ථනා කරනවා නම් එවැනි මව්වරුන්ට පවා දරුවන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. එතකොට එහෙමනම් මේ සිල් රැකීම, සිල් ගැනීම කියන කාරණාව ඉතාම විශේෂ කරුණක් හැටියට සඳහන් කරනවා. එහෙමනම් විවාහ වෙලා ඉන්න අය තමන්ට පුණ්‍යවන්ත දරුවන් ලබා ගැනීමේ අපේක්ෂාවක් තියෙනවා නම්, ප්‍රඥාවන්ත දරුවන් ලබා ගැනීමේ අපේක්ෂාවක් තියෙනවා නම්, පින්වත්නි, කරන්න තියෙන එකම වගකීම තමයි දරුවන් හදන කාලේ වත් අඩුම තරමේ හොඳට සිල් රැකලා සීලය හරියට ආරක්ෂා කරන එක. ඒතර දරුවන් කුසතුල පිළිසිඳ ගත්තම නෙවෙයි, දරුවෙක් කුසතුල පිළිසිඳ ගන්න කලින් ඉඳලම හොඳට සිල් රැකලා සීලය කියන එක හරියට තමන්ගේ ජීවිතය තුළ ආරක්ෂා කරගන්නවා නම් පිංඇති එවැනි පවුල්වලට අර වගේ ධාර්මික දරුවන් ලබන්න පුළුවන්. එහෙමනම් ඒක අති විශේෂ කරුණක්. එවැනි දරුවන් ලැබුණයින් පස්සේ තමන්ට තියෙන ලාභය මොකද්ද? ලාභය තමයි පිංඔතුනි, ඒ දරුවන් අතිශයින්ම ප්‍රඥාවන්තයි. ඒ ප්‍රඥාව මේ ලෞකික විෂයන් සම්බන්ධයෙන් තියෙන ප්‍රඥාවම නෙවෙයි. ඒ ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඒ දරුවන් පින්වත්නි, තමන්ගේ ජීවිතය තුළ හරිදේ තෝරගන්නේ කොහොමද, වැරදිදේ තෝරගන්නේ කොහොමද, හරිදේ ලංකරගෙන වැරදි දේවල් ඉවත් කරගෙන, ඇසුරු කළ යුතු පුද්ගලයන් තෝරාගෙන ඇසුරු නොකළ යුතු පුද්ගලයන් ඉවත් කරගෙන තමන්ගේ ගුරුවරුන්ට, තමන්ගේ දෙමව්පියන්ට පිංඔතුනි මනා ගෞරවයක් දක්වමින් ජීවත්වන පිරිසක් තමයි පිංඔතුනි එවැනි ධාර්මිකව දරුවන් ලබනවා කියලා අදහස් කරන්නේ. ඒකයි ප්‍රඥාව ලබනවා කියන්නේ. එහෙමනම් මේක පිංඔතුනි විශේෂ කරුණා. එහෙමනම් අපේ පිංඔතුන්ටත් මෙන්න මේ කාරණාව මම මෙතනදී විශේෂයෙන්ම අමතර කරුණක් හැටියට මතක් කරේ. මේ ධම්මික උපාසකතුමා, ඒ ධම්මික උපාසකතුමාගේ භාර්යාව අතිශයින්ම ධාර්මිකයි. ධර්මියත් එක්ක තමන්ගේ ජීවිතය ගොඩනගාගත් දෙපළක්. ඒ නිසා තමන්ට හොඳ පුණ්‍යවන්ත දරුව ලැබුණා. ඒ පුණ්‍යවන්ත දරුවන් ලැබීමේ තවත් විශේෂ ප්‍රතිඵලයක් තියෙනවා. අපි හිතමු ඔන්න යම් දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නවා ගොඩක් දුප්පත්. හැබැයි තමන් දුප්පත් උනාට තමන් සංසාරී තමන්ට දාන පින්කම්වල යම් යම් අඩුපාඩුකම් තිබිච්ච නිසා මේ ආත්ම භාවේ දුප්පත් වෙලා උපදින්න පුළුවන්. හැබැයි පුණ්‍යවන්ත දරුව ලැබුණොතින් ඒ දරුවන්ට හොඳට සැප සම්පත් ලබන්න පිනක් තියෙනවා නම් පින්වත්නි, අර දෙමව්පියන්ටත් ඒ භාග්‍ය ලබන්න පුළුවන් අර දරුවන්ගේ නිස්සන්ද ඵලයක් හැටියට. ඒක අතිශයින්ම වැදගත් කරුණා. එහෙමනම් පින්වතුනි, මෙනි මේ කාරණාව අපේ ශ්‍රාවක පින්වත් මේ කාරණාව ඇතුළතුළම අවබෝධ කරගන්න තරමට වටිනවා. දැන් බලන්න මේ දරුවන් 14 දෙනාම ඉතාම ධර්මිකයි. ඒතර දරුවන් 14 දෙනාගින් මේ දෙමාපියන්ට කවදාවත් කරදරයක් නැහැ. ඔවුන් ඉගෙන ගනිද්දි, ඔවුන්ගේ වැඩ කටයුතු කරද්දි බලන්න කොයිතරම් සහනයක්, කොයිතරම් පහසුවක් තියෙනවද එවැනි දරුවන් තමන්ගේ පවුලට ලැබුණම. අද සමහර දරුවෝ නිසා දෙමව්පිය අපි දකිනවා බොහෝ පීඩා විඳිනවා. සමහර දරුවෝ විවිධ පෞකාර දේවල් වලට නැඹුරු වෙලා ප්‍රාණඝාත කරමි, සොරකම් කරමි, කාමේ වරදවා හැසිරෙමි, සුරාපානය කරමි, විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා සමහර වෙලාවට දෙමව්පියන්ගේ ජීවිතය පවා නැති කරන තත්ත්වයට ඒ දරුවන් අමානුෂික වෙලා තියෙනවා. ඒතකොට හිතන්න, ඇත්තටම ඒ දෙමව්පියෝ හිත සතුටින් ජීවත් වෙනවද? නෑ. එහෙම වුණේ ඇයි? අර වගේ අධාර්මික දරුවන් ලැබපු නිසා. ඒ නිසා මෙන්න මේ කියන කාරණාව හරියට අවබෝධ කරගෙන, මේ කියන කාරණාව මනාකොට තේරුම් අරගෙන අපේ පින්වතුන් මේ කාරණාව ජීවිතය අවබෝධයක් ඇති කරගන්නවා නම් වටිනවා. මොකද දරුවන් ධාර්මික කිරීමේ වගකීම දෙමව්පියන්ට තියෙන දෙයක්. ඒක පිංගතුනි ගහක් ඉහළට වැඩුණයින් පස්සේදී ඒ ගහ කැමැති කැමැති තැන්වලට හරවන්න අමාරුයි. ගහ පොඩි කාලේ ඉඳලාම කැමැති කැමැති දිසාවන් වලට යවනවා නම් හදන්න පුළුවන්, හරවන්න පුළුවන්. ආන්නේ වගේ තමයි දරුවන්ට කුඩා කාලේ ඉඳලාම මේ දරුවන්ට ධර්මයේ කියලා දෙන්නට ඕන. එතනම තමයි ඒ දරුවන් යහපත් තැනකට යොමු කරන්න තියෙන එකම මඟ. පාසල් අධ්‍යාපනය විතරක්ම නෙවෙයි, දරුවන්ට හොඳට ධර්මයේ කියලා දෙන්නට ඕන. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හසුරවන්නට දෙමව්පියන් දක්ෂ වෙන්නට ඕන. එහෙම නැතුව ඒ දෙමව්පියෝ තමන්ගේ දරුවන් නොමගට ගියාම ගුරුවරුන්ට දොස් කියලා, සමාජයට දොස් කියලා කිසි පළක් නැහැ. සමහර දෙමව්පියෝ අපි දකිනවා තමන්ගේ දරුවන් විවිධ මද්‍රවවලට ඇබ්බැහි වුණාම සමාජයට දොස් කියන්නේ, මේ වගේ දේවල් නිසා අපේ දරුවෝ විනාශ වෙනවා කියලා. හැබැයි පිංගුතුනි ඔබ ඔබෙන් ප්‍රශ්න කරලා බලන්න, තමන්ගේ දරුවා ඒ තත්ත්වයට පත්ුනේ කොතන වැරදුණු නිසාද? මේක හිතන එක වටිනවා. දැන් ඔන්න ලංකාවේ ඉන්න සෑම අම්මා තාත්තා දෙන්නෙකුගේම දරුවෝ සුරාව මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් අන්න අපිට කියන්න පුළුවන් සමාජයට දොස් නගන්න පුළුවන්. එහෙමනම් දරුවන්ව නොමගට යනවා නම් ඒකේ යම් කිසි ආකාරයකට චෝදනාවක් දෙමව්පියන්ට තියෙනවා. මොකද දෙමව්පියන්ගේ වගකීම හරියට ඉටු කරලා නැහැ. ඒ දෙමව්පියන්ගේ වගකීම හරියට ඉටු කරපු දරුවෝ තමයි මේ සමාජයේ යහපත් තැන්වල වැදෙබලා තියෙන්නේ. එහෙම නැත්නම් දෙමව්පියන්ගේ කොටස ඉටු කරා කියලා දෙමව්පියෝ කියනවා නම් එහෙම තියෙද්දි දරුවන් මේ වගේ දේවල්ට ඇබ්බැහි වෙලා කියලා සමාජයට චෝදනා කරනවා නම් එනං හැම අම්මා තාත්තා දෙන්නෙකුගේම දරුවෝ පිංගුතුනි ওই தත්ත්වයටපත් වෙලා ඉන්නට ඕන. එහෙම නැහැ. එහෙමනම් මේ දෙමව්පියන්ගේ අතේ මේක ලොකු වගකීමක් තියෙනවා. ඒතර එහෙමනම් දරුවෝ පිළිබඳ තමන් කුඩා කාලේ ඉඳලාම ලොකු විශ්වාසයක් තබන්න එපා. විශ්වාසය තබන්න ධර්මයේ මත පිහිටාගෙන කුසලයට නැඹුරු කරලා අකුසලෙහි ආදීනව නිතර නිතර කියලා දෙන්න. නිතර නිතර දරුවාට ඒ දේවල් අසවන්න යොමු කරන්න. නිතර නිතර අකුසල්වල ආදීනව පෙන්වන්න. එහෙම කරනකොට තමයි පින්වත්නි ඒ දරුවෝ ඒක තීරුම් කරගන්නේ. එහෙම නැතුව අපි තමන්ගේ අඩුපාඩුව තව තව අයට පිටපටලවල තමන් නිදහස් වීම එතරම් හොඳ කරුණක් නෙමෙයි. එහෙමනම් මේ ධාර්මික දරුවන් ලබන්නත්, ලැබපු දරුවන් ධාර්මික කරන්නත් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරනවා නම් ඒක තමන්ගේ ජීවිතයටත්, ඒ වගේම මේ රටටත් විශාල උපකාරයක් කරගත්තා වෙනවා. ඒතර දැන් මේ ධම්මික උපාසකතුමාගේ පවුල ඔක්කොම ධාර්මිකයි. ඉතින් මේ ධම්මික උපාසකතුමා පින්වත්නි මුල් කාලේ හැකියාව තියෙන කාලේ බොහෝම හොඳට පින්කම් කරා. දන් දුන්නා, සිල් රැක්කා, බණ ඇහුවා, භවනා කරා, මේ හැමදේම කළා. දස පුණ්‍ය ක්‍රියාම කරගත්තු මේ ධම්මික උපාසකතුමා එන්න වයෝවෘද්ධත්වයට පත් වෙලා දැන් මරණාසන්න කාලේ ඉන්නේ. මරණාසන්න වෙලා ඇඳට වෙලා ඉන්නකොට ධම්මික උපාසකතුමා පිඟත්නි තමන්ගේ දරුවන් ලවා බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යවලා භික්ෂූන් වහන්සේලා කිහිප නමක් තමන්ගේ නිවසට වඩම්මව ගත්තා. මරණයට පත් වෙන්න කලින් බණ ටිකක් අහන්න ඕන කියලා. ඒ වෙලාවේදී පිඟත්නි සඳහන් කරලා තියෙනවා ඒ ධම්මික උපාසකතුමා මරණාසන්න වෙලාවේ ඇඳට වෙලා ඉන්නකොට භික්ෂූන් වහන්සේලා අහනවා, උපාසකතුමනි මොන වගේ බණක් අහන්නද කැමති? උපාසකතුමා කියනවා, ස්වාමීනි සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර අරගෙන ආපෝ විශේෂ දේශනාවක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. ස්වාමීනි ඒ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට මතක් කළා. භික්ෂුන් වහන්සේලා දැන් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා. ඔය අතරේ මේ සක්වලේ චාතු මහරජගේ දිවි ලෝකේ දෙවිවරු, තෞතිසා දිවි ලෝකේ දෙවිවරු, තුසිත දිව්‍යපුරේ දෙවිවරු තම තමන්ගේ දිව්‍ය තලවලින් විශේෂ රතයක් ගානේ පිළියෙල කරගෙන මේ ධම්මික උපාසකතුමා ඉන්න නිවසට පැමිණියා. දැන් ධම්මික උපාසකතුමා බණ අහා ඉන්නේ. දෙවිවරු ඇවිල්ලා ආකාශයේ ඉඳගෙන ධම්මික උපාසකතුමාට කතා කරනවා, පින්වත් උපාසකය එන්න අපේ දිවි ලෝකෙට. චාතුම් මහරජගේ දිවි ලෝකෙන් කතා කරනවා, පින්වත් උපාසකය එන්න අපේ දිවි ලෝකෙට. තෞතිසාවැසේ දෙවිවරු දිවි ලෝකෙන් ආපු දෙවිවරු කතා කරනවා තමන්ගේ යානාව පෙන්නගෙන. තුසිත දිවිපුරෙන් ආපු දෙවිවරු කියනවා, උපාසකය අනේ එන්න අපේ යානාවට, අපේ දිව්‍ය තලයට යමු. දැන් එතන පින්වතුනි දිව්‍ය තලයට යනවා කියලා කියන්නේ හැර යානාවට නැගල යනවා නෙමෙයි. එතන මරණයට පත් වෙලා ඒ විලාවේ ධම්මික උපාසකතුමා මැරිලා ඒ මොහොතෙම අර තමන් කැමති දිව්‍ය රතයක පහළ වෙන්න පුළුවන්, උපදින්න පුළුවන්. එතකොට එහෙම උපදිලා ඒ දිව්‍ය රතවලින් දෙව්ලොවට යන්න පුළුවන්. එතනයි ඒ කාරණාව සඳහන් වෙන්නේ. එතකොට මේ විලාවේ ධම්මික උපාසකතුමා බණහාහා ඉන්න ගමන් ධර්මදේශනාවට බාධාවක් වෙයි කියලා සද්ද කළොත් අතින් සංඥා කරනවා, පොඩ්ඩක් ඉන්න මම බණ අහන ගමන් කියලා අතින් සංඥා කරන්නේ. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා මේ කාරණාව දන්නේ නැහැ. දරුවෝ දන්නේත් නැහැ. මොකද දෙවිවරු ඇවිල්ලා තියෙනවා කියන එක පේන්නේ ධම්මික උපාසකතුමාට විතරයි. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරා, සංඥාව දිහා දැකලා ධම්මික උපාසකතුමා කරපෝ හිතුවා, එහෙනම් ධම්මික උපාසකතුමා අපිට මේ කියන්නේ බණ නතර කරන්න කියලා. දැන් බණ ඇහුව ඇති නතර කරන්න කියලා තමයි මේ කියන්නේ කියලා භික්ෂුන් වහන්සේලා අතරමඟ මහා සතිපට්ඨාන දේශනාව නතර කරා. නතර කරලා උන්වහන්සේලා ඉතිරි වැඩම කරා. දරුවෝ ඉඳගෙන දැන් පුදුමයට පත් වෙලා බලනවා, අපේ තාත්තා තමයි කිව්වේ හාමුදුරුවෝ වඩම්මවල බණ අහන්න ඕන කියලා. අපේ තාත්තම බණ නවත්තන්න කියලා දැන් වළක්වනවා. අපේ තාත්තා මේ මරණාසන්න වෙලාවේ මරණ බයට පත් වෙලා සිහි විකල් වෙලාද මේ හැසිරීම කරන්න කියලා දරුවන්ට ලොකු බයක් ඇති වුණා. ඉතින් ඒ වෙලාවේදී හාමුදුරුවෝ ගෙදරින් වැඩියෙන් පස්සේදී උපාසකතුමාගේ ළඟට ඇවිල්ලා දරුවෝ ටික අහනවා, තාත්තේ තාත්තම තමයි කිව්වේ හාමුදුරුවෝ වඩම්මන්න කියලා, තාත්තම තමයි කිව්වේ බණ අහන්න ඕන කියලා, තාත් අපි දන්නව බණට කොච්චර කැමතිද කියලා. මොකද මේ දරුවෝ දන්නවා ධම්මික උපාසකතුමා කොහේ හරි තැනක බණකට යනවනම් බණ අහන්න, එතන බණ ඉවර වෙනකොට තමයි දුක් වෙන්නේ, අනේ බණ තව අහන්න තිබුණනම් කොච්චර හොඳයිද කියලා. ඉතින් ධම්මික උපාසකතුමා ඊතරම් ධර්මයට කැමැත්තක් තියෙද්දිත් මේ වෙලාවේ උපාසකතුමා මේ වගේ දෙයක් කිරීම පිළිබඳව දරුවන්ගේ හිතේ පුංචි බයක් ඇති වුණා. ඒ වෙලාවේ උපාසකතුමා කියනවා, නෑ දරුවනි, මම බණ නතර කරන්න කිව්වේ නැහැ. මේ දිව්‍ය ලෝකවලින් දෙවිවරු ඇවිල්ලා ඉන්නව මාව අරගෙන යන දිවි ලෝකෙට. මං ඔවුන්ටයි පොඩ්ඩක් ඉන්න කියලා මේ සංඥා කළේ. ඉතින් ඒ වෙලාවේදී දරුවෝ ටික උඩ බලලා දරුවන්ට පේන්නේ නැති නිසා කොහෙද දෙවිවරු ඉන්නේ කියලා අහනවා. උපාසකතුමා ළඟ තිබිච්ච මල් මාලාවක් අරගෙන ඒ මල් මාලාව දරුවන්ගේ අතට දීලා අහනවා, නුඹලා වැඩිපුරම කැමති මොන දිව්‍ය තලයටද? චාතුම් මහරජික දිව්‍ය තලයටද? තෞතිසා දිව්‍ය තලයටද? තුසිත දිව්‍ය තලයටද? පියාණෙනි, තුසිත දිව්‍ය තලයට තමයි අපි වැඩිපුරම කැමති. එහෙනම් මේ මල් මාලය අහසට විසි කරන්න තුසිත දිවි ලෝකෙන් ආපු රතේ මේක රැඳේවා කියලා. දරුවෝ එහෙම හිතාගෙන අහසට විසි කරා. තුසිත දිවි පොරෙන් ආපු දිව්‍ය රතේ මේක රැඳුණා. ඉතින් ඒ වෙලාවේදී දරුවෝ ඒක දැකලයි ඒ කාරණාව හරියට පිළිගත්තේ. ඉතින් ඒ වෙලාවේ දැන් පියා පිළිබඳ අතිශයින්ම සතුටකට දරුවෝ පත් වුණා. තමන්ගේ බිරිඳව රැස් කරවල කියනවා, දරුවනේ මම දැන් යන්න ඉතාම හොඳ තැනකට. මම මරණයට පත් වුණාම නුඹලා අල්ප මාත්‍රයකින්වත් දුක් වෙන්න එපා. මොකද මගේ ඊළඟ භවය ඉතාම යහපත් සුවපත් තැන. නුඹලාත් පුළුවන් තරම් ජීවිතේ දස පුණ්‍යක්‍රියාම කරන්න. දස පුණ්‍යක්‍රියාවල් කරොත් නුඹලාටත් මේ තැනට එන්න පුළුවන් කියලා ඔන්න උපාසකතුමා දරුවන්ට අවවාදයක් දෙනවා. ධර්මයෙන් අවවාද කළා. ඉතාම සුළු වෙලාවකදී මරණයට පත් වෙනවා. ඒ ෂණෙහිම පිඟතුනි තුංගව්වක් පමණ වූ සියලු ආභරණයන්ගෙන් සරසවපු තුසිත දිව්‍ය පුරෙන් ආපු දිව්‍ය රතේ නැගලා පිඟතුනි යොදුන් 500ක් පමණ තමන්ගේ පුණ්‍ය ශක්තියට පහළ වෙච්ච ඒ විමානය කරා ධම්මික උපාසකතුමා ගිය බව සඳහන් කරනවා. ඉතින් ඊට පස්සේදී දැන් භික්ෂුන් වහන්සේලා පිරිස පන්සලට ගියාම බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි ධම්මික උපාසකතුමාට බණක් කිව්වද? ඉතින් භික්ෂුන් වහන්සේලා තමන්ට සිදුවෙච්ච අත්දැකීම එතනදී විස්තර කළා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා, නෑ මහණෙනි, ඒ නුඹලාට බණ නතර කරන්න නෙවෙයි ධම්මික උපාසකතුමා කිව්වේ. නුඹලා කාරණාව වරදවා තීරුම් අරගෙන ධම්මික උපාසකතුමාව අරගෙන යන්නේ මෙන්න මෙහෙම දෙවිවරු ඇවිල්ලා කියලා ඒ අවස්ථාවේ උණු සිදුවීම බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විස්තර කරා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලේ කාරණාව තීරුම් කරගනිද්දී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව වටහාගෙන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නේ දේශනා කරනවා. ඉදන් මෝදති, පිච්ච මෝදති, කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති, සෝ මෝදති සෝ පමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ. ඉද මෝදති පිච්ච මෝදති, පින්කරපු කෙනා මෙලොවත් සතුටු වෙනවා පරලොවත් සතුටු වෙනවා. කතපුඤ්ඤෝ කියන්නේ පින්කල තැනැත්තා. මෙලොවත් සතුටු වෙනවා, ඉද මෝදති පිච්ච මෝදති පරලොවත් සතුටු වෙනවා. පිංගුතුනි, පින්කරපු කෙනා මෙලොවදී සතුටු වෙනවා කියලා බුදුරජාන් වහන්සේ අදහස් කළේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ අදහස් කළේ මේ පින් කරපු කෙනා මෙලොවදී පිංගුතුනි ඇත්තටම කර පින්කම් ගැන හිතලා සතුටු වෙනවා. එතනදි කියන්නේ ඇත්තටම පංච නීවරණයන් වල තමන්ට තියෙන භයානක නීවරණයක් තමයි පිංගුතුනි උද්දච්ච කුක්කුච්චය කියන නීවරණය. ඒ උද්දච්ච කුක්කුච්චය කියන මෙන්න මේ නීවරණය ඇති උණයින් පස්සේදී පින්වත්නි, ඒ කෙනාට මෙන්න මෙහෙම සිතුවිලි දෙකක් ඇති වෙනවා. නොකරපු පින්කම් ගැන හිත හිත පසුතැවිලි වෙනවා. එකක් කරපු අකුසල් ගැන හිතලා පසුතැවිලි වෙනවා. ඔන්න එක ඔය දෙකම මේ උද්දච්ච කුක්කුච්චය කියන නීවරණය හරහා සිද්ධ වෙනවා. නොකරපු කුසල් ගැන හිතලා පසුතැවිලි වෙනවා, කරපු අකුසල් ගැන හිතලා පසුතැවිලි වෙනවා. එහෙමනම් අපිට ජීවත්වලා ඉන්න කාලයේදී කරන්න තියෙන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි නොකරපු කුසල් කරන්නත් කරන අකුසල් නතර කරන්න. ඔන්නෝයි දෙක කරන්න පුළුවන් නම් පින්ඔතුනි මෙන්න මේ නීවරණේ අපට යටපත් කරගන්න පුළුවන්. ඒතර ඒ නීවරණේ යටපත් කරගත්තම ඒක පින්ඔතුනි මරණාසන්න මොහොතේ තමන්ට යහපත් සිතක් උපදව ගන්න, සතුටු සිතක් උපදව ගන්න උපකාර වෙනවා. දැන් සාමාන්‍යයෙන් ජීවිතේ පින්කම් කරන අය කොහොමත් පින්ඔතුනි සතුටු වෙනවා. හැබැයි මේ සතුට තියෙන්න ඕන තමන්ට කෙලෙස් දුරු කර ගැනීමත් එක්ක. දැන් සමහර වෙලාවට අපි දකිනවා ඇතැම් අය පිංගුතුනි යම් යම් දේවල් සිදු කරනකොට තමන් යමක් කිරීමේ අරමුණ මොකද්ද කියලා තමන්ට හරියට අවබෝධයක් නැතිකම. ඒ අවබෝධය නැතිකම නිසාම යම් යම් දේවල් කරලා පිංගුතුනි තමන්ගේ ජීවිතේ ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට තමන්ට බැරි වෙලා තියෙනවා. දැන් අද කාලෙත් පින්වතුනි අපි දකිනවා මේ කතා කරන විශේෂ වචන දෙකක් තියෙනවා. ඒ තමයි ආමිසය සහ ප්‍රතිපදාව. ආමිසය කියලා කියන්නේ පුදු පූජා පැවැත්වීම. ප්‍රතිපදාව කියන්නේ ඊට වඩා වෙනත් දෙයක්. ප්‍රතිපත්තිය කියන එක ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ භාවනා කරනවා කියන එක. අපි සමහරලාට දකිනවා ගොඩාක් දෙනෙක් මේ භවනා කරන එකට තමයි ප්‍රතිපත්තිය රකින්නවා කියලා කියන්නේ කියලා. ඒකනේ සමහරලාට කියන්නේ දන් දිදී හිටියට වැඩක් නැහැ, ප්‍රතිපදාවයි සම්පූර්ණ කරන්න ඕනේ, නිසා භවනා කළ යුතුයි කියලා එක මතයක් තියෙනවා. පින්වතුනි, ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලිකම දේ තමයි ප්‍රතිපත්තිය, ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුල ඉඳීම තමයි පෘථග්ජනයාට කරන්න තියෙන කාර්යභාරය. හැබැයි ඒ ප්‍රතිපදාවට තියෙන එක දායකත්වයක් තමයි ආමිසය කියන්නේ. දැන් අද කාලේ ගොඩාක් අය වෙලා තියෙන්නේ ආමිසය මූලිකත්වයේ තබාගෙන ප්‍රතිපදාව හළලා තියෙනවා. නමුත් ඕකේ විය යුත්තේ අනිත් පැත්ත. ප්‍රතිපදාව මූලික කරගෙන ආමිසය ප්‍රතිපදාවට උපකාරයක්ුයි කරගන්නට ඕන. මම මේක පින්ඔතුනි උදාහරණයකින් කියලා දෙන්නම්. දැන් අපි හිතමු ඔන කෙනෙකුගේ හිතේ තිබෙන කෙලෙස්. දැන් මේ මම පැහැදිලි කරන්නේ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියන කාරණාව. දැන් අපේ හිතේ පින්ඔතුනි විවිධ කෙලෙස් තියෙනවා. කෙලෙස් 1500ක් තිබෙන බව බුදුරජාන් වහන්සේ යම් යම් තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව අපේ රේණුකාණී චන්දිවිල මහානායක හාමුදුරුව කෙලෙස් 1500 කියලා පොතක් පවා වෙනම රචනා කරලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ කෙලෙස් අපි හඳුනා ගන්නට ඕන. එවන කෙලෙස් හඳුනා ගන්නේ කොහොමද? කෙලෙස් හඳුනා ගන්න අපිට බෑ. මොකද අපේ හිතේ තියෙන දේ අපට හඳුනා ගන්න පුළුවන් නම් පින්වතුනි අපිටම හිතලා ඉතින් අපිට ඊට වඩා ලොකු උසස් දියුණු බවක් තියෙනට ඕන අපේ හිතේ. එහෙම බෑ. එහෙමනම් ඒ කෙලෙස් හඳුනා ගන්නට තියෙන අපට උපකාර කරන දේ තමයි ධර්මය. ධර්මය තුලින් තමයි ඔන්න අපිට කෙලෙස් හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට පින්වත්නි ධර්මය තුලින් කෙලෙස් හඳුනා ගන්නවා. බුදුරජාන් වහන්සේ විවිධ දේශනාවල් වලින් පින්වතුනි මෙන්න මේ කෙලෙස් පිළිබඳවම තමයි විවිධ පැතිකඩයන් ඔස්සේ උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට බණ අහනකොට අපට අර කියන කාරණාවල් අවබෝධ වෙනවා. ඊළඟට පින්වතුනි ඊළඟට දේ කරන්න ඕන දේ තමයි බණක් අහලා ඒ ධර්මීය පින්වතුනි තමාගේ ජීවිතයට එකතු කරගන්නට ඕන. දැන් අපි ළඟ තියෙන ලොකු දුර්වලතාවයක් තමයි අපි පින්වතුනි ධර්මයෙන් ගොඩාක් පෝෂණය වෙලා ඉන්නවා. අපි ගොඩාක් බණ අහලා තියෙනවා. හැබැයි ඒ අහපු කාරණාවල් අපේ ජීවිතයට අපි එකතු කරගෙනනේ. ඒ එකතු නොකර ගැනීම නිසා පින්වත්නි අපිට හරියාකාරව නිවැරදිව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුම විදිය ශ්‍රාවකෙක් බවට පත් වෙලා යන්න විදියක් නැති වෙලා තියෙනවා. පින්වතුනි මේ ධර්මයේ නිවැරදිම කෙනා බවට පත් වෙන්නේ පින්වතුනි නිතර පන්සල් යන, නිතර බණ අහන, නිතර සිල් ගන්න කියන කරුණු නිසා නෙවෙයි. ඒකේනා නිතර කරත්, ඒකේනා කලාතුරකින් කරත් කරන දේ තුලින් තමන්ගේ පිළිබඳ චර්යා රටාවල් ක්‍රමක්‍රමින් දියුණු කරගන්නවා නම් අන්න එතන තමයි දියුණු වෙච්ච පුද්ගලයා හැටියට හඳුන්වන්නේ. නමුත් බලන්න පින්වතුනි සමාජයේ සමහර මේ විශේෂයෙන්ම ධර්මී හැසිරෙන වගේ ඉන්න, ඊළඟට බණ අහන වගේ ඉන්න, සිල් ගන්න වගේ ඉන්න, නිතර නිතරම ධර්මයේ ඇසුරු කරගෙන වගේ ඉන්න සමහර අයගේ අදහස්, සිතුවිලි, ක්‍රියාකාරකම් මේවා දිහා දකිනකොට සමහර වෙලාවට අපිටත් එක්තරා කනගාටුවක් තියෙන මේ මිනිස්සයා මෙච්චර කාලයක් මේ බුදුදහම ඉඳගෙන මොනවද කරගෙන තියෙන්නේ කියලා. ඇත්තටම පින්වතුනි තමන් දැනුම විතරක් වඩා ගත්තා කියන එක මතක තියාගන්න තමන්ට මේ බුදුදහමෙන් යම් ලාභයක් ලැබුවා කියලා තැන නෙවෙයි තියෙන්නේ. තමන් ධර්මීය තුලින් ජීවිතය දැකලා තමාගේ අඩුපාඩුකම් තමන් පුළුවන් තරම් නැති කරගන්නට ඕන. අද ලංකාවේ බහුතරයක් දිනාගේ ළඟ තියෙන ලොකුම අඩුපාඩුව තමයි බණක් අහලා ඒ ධර්මීය තුලින් වෙන වෙන අයගේ අඩුපාඩුකම් තමයි දකින්නේ. නමුත් එහෙම වෙන වෙන අයගේ අඩුපාඩුකම් දැක්කා කියන එක තමන්ට පිරිසුදු වෙන්න උපකාරයක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තව තමන්ගේ හිත දූෂ්‍ය වෙනවා. නමුත් විය යුත්තේ තමන්ගේ අඩුපාඩුකම් දකින්න. මගේ ලෝභය කොයි වගේද තියෙන්නේ? මගේ දේශය මොන වගේද තියෙන්නේ? මගේ මෝහය මොන වගේද තියෙන්නේ? මගේ රාගය මොන විදියටද තියෙන්නේ? මගේ මාන්නය මොන විදියටද තියෙන්නේ? මෙන්න මේවා පින්වතුනි නිතර නිතර තමන් හිතන්න පටන් ගන්න. ඒ නිතර නිතර තමන් ඒ ටික හිතලා පින්වත්නි ඊළඟට තමන් ඒ දේවල් දැකලා තමන්ගේ අඩුපාඩුකම් පුළුවන් තරම් නැති කරගන්න. අන්න ඒක ධර්මය අහලා ඒ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය අඩුපාඩුකම් දැකලා ඒ අඩුපාඩුකම් හදා ගැනීම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න නිවැරදි ශ්‍රාවකයා කියන තැනට එන්නේ. නිවැරදි ශ්‍රාවකයා කියන තැනට එන්නේ අන්න එතනදී. එතකොට පින්වතුනි තමන් එහෙමනම් මේ ධර්මය තුලින් හැම වෙලාවකම තමන් ගැඩුපාඩුකම් දකින්න. ඒක බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරලා තියෙන කාරණාවක්. ওই කාරණාව අපේ සාරිපුත්ත හාමුදුරුව දවසක් මජ්ක්‍ධිම නිකාය අනංගන කියලා සූත්‍රයක දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව හඳුනාගත්තොත් ඒ හඳුනා ගැනීමම ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් වෙන්න හේතුවක් වෙනවා කියලා. මොකද තමන්ගේ හිතේ කෙලෙස් හඳුනාගත්තොත් තමයි තමන් ඒ කෙලෙස් යටපත් කරන්න, නැති කරන්න වෑයම් කරන්නේ. හැබැයි තමන් කෙලෙස් හඳුනාගත්තේ නැත්තම්, තමන්ගේ අඩුපාඩුව තමන් හදාගන්නේ නැත්තම්, තමන්ගේ අඩුපාඩුකන් දිහා තමන් දකින්නේ නැත්තම්, අන්න ඒ විලාවට තමන්ට පින්ඔතුනි නිවැරදි වෙන්න ඉඩක් ලැබෙන්නේ. ඒ නිසා ඒ කෙනා හීන කෙනෙක් වෙනවා. දැන් කෙලෙස් තියෙන බව හඳුනාගත්තොත්, හඳුනාගත්තු කෙනා මොකද කරන්නේ? තස්සංගනස්ස පහනාය, ඒ අංගණයන් ප්‍රහාණය කිරීමට වායමති, විරියං ආරබිස්සති, චන්දං ජනේති කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කැමැත්තක් ඇති කරගන්නවා, වායමති වෑයම් කරනවා, විරියං ආරබිස්සති වීරිය ආරම්භ කරනවා. මොකටද? අර කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස. හැබැයි දැන් තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව තමන් හඳුනා ගන්න නැත්තම්, තමන්ගේ හිතේ කෙලෙස් තියෙන බව තමන් දැනගන්නේ නැත්තම්, ආන්න ඒ වෙලාවට පින්වත්නි, ඔහු තමන් කෙලෙස් ප්‍රහාණය කරන්න වෑයම් කරන්නේ. ඇයි? තමන් දකින්නේ නැහෙනි. ඔක සාරිපුත්ත හාමුදුරු උදාහරණයකින් කියනවා. ඔන්න කඩපිලක රත්තරන් වලින් හදපු පාත්‍රයක් තියෙනවා. එක භාජනයක් තියෙනවා රත්තරන් වලින් හදලා තියෙන්නේ. දැන් මේක තියෙන්නේ කඩපිලේ කුණු දූවිලි තැවරිච්ච තැනක. දැන් මේ කුණු දූවිලි තැවරිච්ච තැනින් මේ පාත්‍රය, මේ භාජනය අරගෙන ගෙනල්ලා ඔහු ඒක තියෙනවා කුණු දූවිලි ගෑවෙන තැනකින්ම. නිතර කුණු දූවිලි වදින පුළුවන් තැනකින්ම තියෙනවා. එතකොට අර රන් බඳුන විනාශ වෙලා යනවා. ඇයි? තිබුණෙත් කුණු දූවිලි තියෙන තැනක, ගෙනල්ලා තියාගත්තෙත් කුණු දූවිලි තියෙන තැනකින්. අන්න ඒ වගේ තමන්ගේ කෙලෙස් හිත හඳුනාගatti නැති කෙනා මොකද කරන්නේ? තමන්ට යම්කිසි සිතුවිල්ලක් ආවා. ඒ එන සිතුවිල්ල තමයි සාරිපුත්ත හාමුදුරු උදාහරණයකට ගත්තේ රන් භාජනයක් වගේ. දැන් සිතුවිල්ල ආවා හිතට. ගෙනල්ලා ඒක හිතේ තැම්පත් කරගත්තා. කොහෙද? කෙලෙස් තියෙන තැනකම. තමන් එක පිරිසුදු කළ තියාගත්තේ නෑ, කෙලෙස් තියෙන තැනකම තියාගත්ත. පිරිසුදු නොකර කෙලෙස් තියෙන තැනකම තියාගත්ත. ඇයි තියාගත්තේ? මේකේ කුණු දූවිලි තියෙනවා කියලා දන්නෙත් නෑ, තියාගත්තු තැන කුණු දූවිලි තියෙනවා කියලා දන්නෙත් නෑ. ඒ නිසා තීහින් තියාගත් ඒ වගේ තැනකි. අන්න ඒ වගේ පින්ඔතුනි, මේ කෙලෙස් හිත හඳුනාගatti නැති කෙනා කොයි තරම් බණ ඇහුවත් කවදාවත් නිවැරදි වෙන්නේ. ඒ නිසා අපේ පින්ඔතුට මම විශේෂයෙන්ම අද දවසේ පණිවිඩයක් දෙනවා. පුළුවන් තරම් තමන්ගේ මේ බණ අහලා අහලා තමන්ගේ අඩුපාඩුකම් දකින්න. මොකද මේ බුදු දහම කියලා කියන්නේ ඇත්තටම භාවනා කරගෙන එහෙම නැත්තම් මේ සියල්ල අත්හරිනවා වගේ කියලා ඉන්න කෙනෙක් නෙවෙයි. සියල්ල අත්හරින්න ඕන. හැබැයි අත්හරිනවා කියන්නේ තමන් මේ උපාදාන කරගැනීමෙන් ඉවත් වෙනවා කියන එක. අන්න එහෙම ජීවිතේ ජීවත් වෙලා ඉන්න තාක්කල් පින්ඔතුනි පුළුවන් තරම් පින් කර කර කුසල් වඩ වඩ දැන් දන් දෙනවා. දන් දෙනකොට ලෝභය නැති කරනවා. පින්ඔතුනි හරියට දානයක් සංවිධානය කරොත් ඔය එක දානයක් ඇතුළත තමන්ගේ කෙලෙස් ගණනාවක් පින්ඔතුනි තමන්ට යටපත් කරගන්න පුළුවන්. මොකද දැන් දාන දෙන ස්ථානයක් තිබුණොත් ඔය දාන දෙන ස්ථානෙට විවිධ පුද්ගලයෝ එනවා. සමහරලාට පින්කම් වලට කැමැති අය එනවා, අකමැති අය එනවා. සමහරලාට පින්කම් වල වෙල පින්කමේ අඩුපාඩුකම් කියනවා. සමහරලාට ඕම් කරපු දේවල් සංසාධනය කරමින් අපි නම් මේක මෙහිමයි කලේ කියලා අර තමන්ගේ පින්කම උසස් කර කර ඒ පින්කම හැලු කරනවා. අර ඒ වගේ විවිධ අදහස් තියෙන අය එනවා. සමහරලාට ඇවිල්ලා සමහර අය කියනවා ඇයි ඔච්චර හාමුදුරුවරුන්ට දෙන්නේ කියලා. අර සමහරලාට පින්කම පිළිබඳව බොහොම පහත් විදි ආකල්ප දරන පිරිසෙනවා. එතකොට ඒ වගේ මිනිසුත් එක තමන් කටයුතු කරද්දී තමන් හිත සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව තමන්ට ඒ විලාවට වැදගත්. එතකොට ද්වේෂය ඇති වෙනවා නම් ඒක යටපත් කරගන්න ඕන. තමන්ට ලෝභය ඇති වෙනවා නම් ලෝභය යටපත් කරගන්නට ඕන. තමන්ට මෝහය ඇති වෙනවා නම් මෝහය යටපත් කරගන්න ඕන. දැන් සමහර වෙලාවට අපි හිතමු ඔන්න පින්කමක් සංවිධානය කරනවා. පින්කමට රුපියල් ලක්ෂ 5ක් විතර වියදම් වෙනවා. අපි තුන් රුපියල් 50,000කින් කරන්න වැඩ කොටසක් තියෙනවා. අපි තුම වඩින හාමුදුරට පිරිකර පූජා කිරීම කියලා. දැන් තමන්ට පිරිකර ගන්න සකස් කරගන්න රුපියල් 50,000ක් වියදම් කරන්න වෙනවා. එතකොට දැන් අපි හිතමු තමන්ගේ මිත්‍රයෙක් ඇවිල්ලා තමන්ට කියනවා මම දානෙට පිරිකර ටික දෙන්න. එතකොට දැන් ඒ වෙලාවට තමන්ගේ හිත සකස් වෙන්න ඕන කොහොමද? බැරි වෙලාවක්වත් මෙන්න මෙහෙම සකස් වුණොත් අනේ හොඳයි මට රුපියල් 50,000ක් දැන් ඉතුරු වුණා. එහෙම නැත්තම් මට දැන් ඒ 50,000 වෙන දෙයකට යොමු කරන්න පුළුවන් කියලා සිතුවිල්ලක් පහළ වුණා. අර තමන්ට නිදහස් බවක් හිතේ දැනෙනවා නම් ඒක කරයින් පස්සේදී එතකොටම තමන්ට ඇති වුණ අකුසලිය. පින්කමක් කරනකොට ඒකේ යමක් නැති වෙනකොට නිදහස් බවක් දැනෙනවා නම් තමන්ට ඒකෙන් ඇති වෙන්නේ අකුසලිය. එතකොට එතනදී තියෙන්නේ අර තවත් කෙනෙකුට අනුග්‍රහ කරන්න නෙවෙයි. ඇත්තටම දැන් අපි දන් දෙනකොට දානේදී පරිවාර සම්පත්තියක් එකතු කරගන්න ඕන. තනියෙන් දන් දෙන එක නෙවෙයි පිරිසක් එකතු කරගෙන දන් දෙනවා. මොකද එතකොට තමයි තමනුත් දන් දෙනවා, අන් අයට දන් දෙන හුරු කරවනවා කියන තැන ඉඳගෙන දන් දෙනකොට තමයි පින්වතුනි තමන්ට සංසාරයේ හොඳ පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ. එතකොට එකට පින්කම් කරනකොට ඒ පින්කම් කරන පිරිසම එකට උපදින්න පුළුවන්. දිවි ලෝකේ පොදුනොත් සඳහන් කරනවා ඝන දේවපුත්ත නමින් උපදිනවා කියලා. ඒ වගේ විශේෂ ලාභයක් ලබන්න පුළුවන්. දැන් එතකොට පින්වතුනි දැන් මෙන්න මේ විදියට පින්කම් කරනකොට පිරිවර එකතු කර ගැනීම හොඳ දෙයක් වුණාට හැබැයි ඒ පිරිසට වගකීම් බාර දෙනකොට තමන්ගේ කොටස් අත්හරිනකොට ඒ අයට අනුග්‍රහ පිණිසමයි මම මේක කරන්නේ කියලා ඒක වචනින් විතරක් නෙවෙයි තමන්ගේ හිතින්ම මේ සංකල්පේ තියෙනට ඕන. තමන් හිත පීර පීර බලන්න මට මේ වෙලාවේ හිතට ඇත්තටම ආවේ මේ වගේ සිතුවිල්ලක්ද? මට මේ ආපු සිතුවිල්ල මේ වගේම දෙයක්ද කියලා නිතර නිතර බලන්න. මොකද තමන් කරන පින්කම තමයි තමන්ට සංසාරයේට විපාක ලැබෙන්නේ. එතකොට හොඳ දෙයක් කරොත් හොඳ විදියට ලැබෙනවා, නරක දෙයක් වුණොත් ඒ දෙත් ඒ විදියට ලැබෙනවා. ඒ නිසා පින්කම් කරනකොට පින්ඔත්නි තාම පරිස්සම් වෙන්න ඕන. අර අපි පෙර දවසක සඳහන් කරලා තියෙනවා අපේ උත්පලවන්නා මහතෙරණිය පෙර භවයක එක කාන්තාවක් වෙලා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේට නමකට පින්වතුනි විශේෂ පූජාවල් කිහිපයක් පූජ කළා. විලඳැට 500ක් මීපෙනිත් එක පූජා කරා. ඊළඟට නිල් මහනිල් මලක් පූජා කරා පාත්‍රයේ මුව වැහෙන්න. හැම දෙයක්ම පූජා කළා, ප්‍රාර්ථනා කළා. විලඳැට 500 පූජා කළා, ප්‍රාර්ථනා කරා මට සසරේ මේ විලඳැට ගණනට ඔබ වහන්සේ වැනි දරුවන් මගේ කුසේ උපදීවා කියලා ප්‍රාර්ථනා කළා. ඊළඟට ප්‍රාර්ථනා කරා මේ නිල් මහනිල් මල වගේ මම උපදින හැම භවයකම මව කුසක නොයිපද නිල් මහනිල් මලකම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරා. ඊළඟට උපන් ශාරීරිය මට මේ නීලුප්පල වන්න කියන නිල් මහනිල් මලේ වර්ණය මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඊළඟට ප්‍රාර්ථනා කරා පොළොවේ තබන තබන පියවර පියවරක් ගානේ මහා පොළොවේ නිල් මහනෙල් මල් පිපේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රාර්ථනාවල් කළා. හැබැයි දැන් ඇය දානේ ඔක්කොම දීලා ඉවර වෙලා පසේ බුදුහාමුදුරු වඩිනකොට ඇය මෙන්න මෙහිම හිතනවා. හාමුදුරුවරුන්ට මොකටද මල්? උන්වහන්සේට මේ මල් වලින් ප්‍රයෝජනයක් නැතිව ඇති කියලා අර පූජ කරපු මල පින්ඔතුනි ගිහිල්ලා අරගත්තා. ඉතින් ඒ විලාවේදී ඇය කරේ නොකළ යුතු දෙයක්. ඉතින් ඇයට ආපු සිතුවිල්ල ඇය ක්‍රියාත්මක කළා. ඊළඟට ආයි කල්පනා කරා මල උන්වහන්සේට ඕන් නැත්තම් මම දෙන වෙලාව උන්වහන්සේට එපා කියන්න තිබුණානේ. එහෙනම් එපා නොකිය උන්වහන්සේ ගත්තේ උන්වහන්සේට මේකෙන් ප්‍රයෝජනයක් ඇති. එහෙම කියලා හිතලා මොකද කළේ? ආයිමත් ගිහිල්ලා අර මල පූජා කරා. ඉතින් ඔන්න ඔය දානේ වෙච්ච අඩුපාඩුව ඇයට සංසාරයට විපාක දුන්නා. ඉතින් අන්න ඒ වගේ තමයි පින්වතුන් අපි පින්කම් කරනකොට මෙන්න මේවා සැලකිලිමත් වෙන්නට ඕනේ. එතකොට මම මෙතනදී මේ කාරණාව මතක් කරේ ඉද මෝදති කියන්නේ මෙලොව සතුට වෙනවා, පින්කම් කරන ගැන සතුට වෙනවා. හැබැයි මෙතන විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ අදහස් කළේ පින් කරපු කෙනා වැඩිපුරම සතුටටපත් වෙන උන තැන තමයි මරණාසන්න වෙලාවේ. මොකද මරණාසන්න මොහොතේ ඒකිනාගේ හිතට අන්තිමටම පහළ වෙනව මරණාසන්න සිත. ඒ මරණාසන්න චිත්ත වීතියේදී තමයි ඒකිනා පින්ඔතුනි ඊළඟට උපදින්නේ කොහෙද කියන එක තෝරගන්නේ. තර මරණාසන්න චිත්තවිතිය පහළ වෙනකොට ඊළඟට උපදින්නේ කොහෙද කියලා තීරණය කරගෙන ඉවරයි ඒ කෙනා. එතකොට ඒ කෙනා තෝරගන්නකොට පින්ඔතුනි ආකාර කිහිපයකින් තෝරගන්නවා. කොහොමද? කම්ම, කම්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා ආකාර තුනක් තියෙනවා. කම්ම කියන්නේ කර්මය. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කුසල කර්මයක් කරා නම් මරණාසන්න වෙලාවේ අන්නේ කුසල කර්මය මතක් වෙනවා. ඕක මතක් වෙන ආකාර හතරක් තියෙනවා. ගරුක කර්ම වෙන්න පුළුවන්. ගරුක කර්ම කියන්නේ ගරුක කුසල්, ගරුක අකුසල් කියලා දෙකක් තියෙනවා. සමහර වෙලාවට දැන් ගරුක කුසල් කියලා කියන්නේ ධ්‍යාන, ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන ආදී ධ්‍යාන වලට සමවැදීම තමයි ගරුක කුසල් කියන්නේ. ගරුක අකුසල් කියලා කියන්නේ පින්ඔතුනි ආනන්තරි පාප කර්ම පහසා මිත්‍යා දෘෂ්ටිය. ඒතර ওই දෙකෙන් මොකක් හරි තියෙනවද කියලා බලනවා. ඒක නැත්තම් ඊළඟට බලනවා ආසන්න වශයෙන් කරපු කර්ම තියෙනවද කියලා. ආසන්න වශයෙන් මොනව හරි කුසල් හරි අකුසල් හරි කරලා තියෙනවද කියලා බලනවා. ඊළඟට ඒකත් නැත්තම් ආචින්න ක්‍රමයට, ඒ කියන්නේ ජීවත් වෙලා හිටපු තාක් කාලේ පුරාවටම නිතර නිතර කරපු පින්කම් තියෙනවද කියලා බලනවා. ඉතින් එහෙමත් නැත්තම් ජීවිතේ ජීවත් වෙලා ඉන්න තාක් කාලයකදී යම් හෝ කුසල් අකුසල් හරි කරලා තියනවා නම් ඕකේ මොකක් හරි තියෙනවද කියලා කටත්තා ක්‍රමයට බලනවා. ඊළඟට ওই ක්‍රම හතරට බලලා එහෙම තෝරගෙන ඔන්න ඊළඟ භවයේ තෝරගන්නවා. ඊළඟට පිංගතුනි ඊළඟ භවයේ දැන් මේ භවයේදී තෝරගෙන ඉවරයි. ඔන්න ඔය වෙලාවට අර කුසල කර්මයක් කරලා ඒ කුසල කර්මයේ පිළිබඳව පැහැදීමක් ඇති කරගන්න එක තමයි මෙන්න මේ ඉද නමෝදති කියලා කියන්නේ. මෙලොවදී සතුටු වෙන්නේ ඒකයි. දැන් සමහර අය අකුසල් කරපු අය පිංගතුනි ඉද සෝචති, මෙලොව දුක් වෙනවා. දැන් අර චුන්ද සූකර කියන ඌරු වැද්දා බුදුරජාන් වහන්සේගේ කාලයේදී මරණාසන්න වෙලාවේ පිංගුතුනි මහා හයියෙන් කෑ ගගහ අඬ අඬ තිනවා. හරියට ඌරෙක් මරනෝ වගේ තමයි කෑ ගහලා තියෙන්නේ. ඒ මොකක් නිසාද? ඔහුට පිංගුතුනි ඒ කරපු කර්ම මේ ජීවිතේම විපාක ලැබෙන පටන් ගත්තා. අනේකයි ඉද සෝචති, මෙලව ශෝක කරනවා. ඉද මෝදති කියන්නේ මෙලව සතුටු වෙනවා. පිං කරපුගෙන අන්තිම මොහොතේ පිංගුතුනි සතුටු වෙනවා. ඒකෙනා ඒ සතුටට පත්වීම තුල තමයි කෙනා ඊළඟ භවයේ තීරණය වෙන්නේ. ඊට පෙච්ච මොහොතේ කියන්නේ ඊළඟ ආත්ම භවයේ සතුට වෙනවා. ඇයි? ඒ කෙනා මරණින් මතුව පින්වතුනි යන්නේ කාන්තේම සුගති භවයක. ඒතර සුගති භවයක ගිහිල්ලා මනුෂ්‍ය භවයක් ලැබුවත් ඊටාම උසස් මනුෂ්‍ය භවයක් ලැබෙන්නේ. දිව්‍ය භවයක් ලැබුවත් ඊටාම උසස් දිව්‍ය භවයක් ලැබෙන්නේ. ඒ වගේ උසස් තැනක ගිහිල්ලා උසස් ලෙස සැප විඳිනකොට ඒ කෙනා සතුට වෙනවා. ඒ නිසා කියනවා පෙච්ච මොහොතේ පින් කරපු කෙනා පරලෝකයේදී සතුට වෙනවා. කතපුඤ්ඤෝ කියන්නේ පින් කරපු කෙනා. මොනවද මේ පින් කියලා කියන්නේ? පිඟුතුලේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා අපි පින් කියලා කරන්නට ඕන කරුණු 10ක් ඔස්සේ. ඒවා තමයි දස පුණ්‍යක්‍රියා කියලා හඳුන්වන්නේ. මොනවද? දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මස්සවන, ධම්මදේශන, දිට්ඨුජු කම්ම කියන මෙන්න මේ ආකාර 10ෙම අපි පින්කම් කරගන්නට ඕන. දැන් අර මං කලින් මතක් කරා අපි පිංගතුනි නොකරපු පින්කම් නොකරන්න අපි හිත වෑයම් කරන්නට ඕන. දැන් අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා තියෙන දෙයක් තමයි අපේ සමාජයේ සමහර අය දැන් පින්කම් කරනකොට පිංගතුනි පින්කම් කරද්දී ඒ අය දැන් එක පින්කමකට විතරක් කොටු වෙලා ඒකම නිතර නිතර කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔන කටින පින්කම විතරක්ම කරනවා. එහෙම නැත්නම් පන්සල් හදනවා නම් පන්සල් හදන එක විතරක්ම කරනවා. ධාතු පූජා කරනවා නම් ඒක විතරක්ම කරනවා. හැබැයි ඒක විතරක් කරත් ඇති. හැබැයි සම්පූර්ණ වෙන්න නම් දස පුණ්‍ය ක්‍රියාම කරගෙන තියෙන්නට ඕන. ඒකට අන්න ඒක අපි හිතන්නට ඕන. දැන් තමන් දැන් මේ වෙනකොට බලන්න මේ පින්කම් 10 මොනවද කරගෙන තියෙන්නේ කියලා. දන් දීලා තියෙනවද? ඊළඟට දැන් සමහර අය දන් දෙන විතර සිල් ගන්නේ නැහැ. හැබැයි ඒක එතකොට ඊළඟ භවයේදී ඒ කෙනාට අඩුපාඩුවක් වෙනවා. කොහොමද අඩුපාඩුවක් වෙන්නේ? දන් දෙන කෙනා සිල් රැක්කේ නැති වුණොතින් වෙන්නේ පින්වතුනි ඊළඟ භවයේ තිරිසන් භවයක උපදින්න පුළුවන්. සීලෙන් තමයි උපදින තැන තීරණය කරන්නේ. දානෙන් තමයි ඉපදුණෙන් පස්සේදී ලැබෙන ටික තීරණය කරන්නේ. ඒත් එහෙමනම් දන් දීම සිල් රැකීම මේව ඔක්කොම එකට කරගන්නට ඕනේ. එතකොට ඒ කෙනා පින්වතුනි දන් දෙනවා. දානේ කියන එක ගත්තොතින් කුඩාම දානේ ඉඳලා ඉහළම දානේ දක්වා කුඩාම දානේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. කෙනෙක් ආහාර ටිකක් අනුභව කරලා ඒ අනුභව කරලා ඉවර වෙච්ච පිඟාන හොදලා වතුර ටික විසි කරනවා නම් සතෙකුට ආහාරයක් වේවා කියලා ඒක තමයි අඩුම පුණ්‍ය විපාකයක් ලැබෙන දාණය. ඊළඟට ඉහළම ආනිසංසය ලැබෙන්නේ ධර්ම දාණයෙන්. ඔන්න ඔය අතර හැම දානයක්ම පිංඔතුණි කරගන්න ඕනේ. ඒව ගත්තොත්ින් පිංඔතුණි විශාල වශයෙන් තියෙනවා. දැන් ඔය අපේ අපදාන පාළේ පිළිඳවච්ච මහරහතන් වහන්සේගේ කතාවේ පිංඔතුණි ඒ වගේ දානේ පිළිබඳ බොහෝ පැති එතන දේශනා කරලා තියෙනවා. ඊළඟට සීලය. සීලය ගත්තෙන් පස්සෙදිත් ඒත් එහෙමයි. සීලය පන්සිල් රකින්න ඕන, අටසිල් රකින්න ඕන, නවාංග සිල්, දසාංග සිල් මේ ආදී වශයෙන් සීලය පුළුවන් තරම් දියුණු කරගන්න ඕන. එකතො එක දවසක් රකින්නවා, මාසෙකට දවස් දෙකක් රකින්නවා, මාසෙකට දවස් තුනක් රකින්නවා. අන්නේ විදිහට පුළුවන් තරම් දියුණු කරගන්න ඕන සීලය. ඊළඟට භාවනාව කරන්නට ඕන. ඊළඟට පිංගතුනි නැවත ඒ කෙනාට අපචායනය කරන්නට ඕන. ඊළඟට අපචායනය කියලා කියන්නේ දැන් අපි ගත්තොතින් සාමාන්‍යයෙන් කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලයේදී තමන්ගේ ළඟ තිබෙන මේ අර මාන්‍ය ආදී කෙලෙස් යටපත් කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට වන්දනා කිරීම, උපස්ථාන කිරීම. එතකොට අන්නේ ඒ දේවල් සිදු කිරීම තමයි අපචායනය කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි, වෙය්‍යාවච්ච කියලා කියන්නේ ඒ ගිලන් වූ අයට උපස්ථාන කිරීම, වෙය්‍යාවච්ච කියලා හඳුන්වනවා. ඊළඟට පින්වතුනි, පත්තිදාන කියලා කියන්නේ තමන් යම්කිසි පිනක් කරගත්තොත් ඒ පින තවත් කෙනෙකුට අනුමෝදන් කරන එක පත්තිදාන. ඊළඟට පත්තානුමෝදනා කියලා කියන්නේ තව කෙනෙක් කරගත්තු යම් කිසි පිනක් තියෙනවා නම් අන්න ඒ පින තමන් අනුමෝදන් වෙනවා. ඊළඟට පින්වතුනි, ධම්ම ශ්‍රවණිය බණ අහන එක තවත් පුණ්‍ය කර්මයක්. ඊළඟට පින්වතුනි, ධම්ම දේශනා ධර්මයේ දේශනා කරන එකත් තවත් පුණ්‍ය කර්මයක්. ඊළඟට පින්වතුනි, දිට්ඨුජුකම්ම කියලා කියන්නේ තමන්ගේ ළඟ තිබෙන මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා දසවස්තුක සම්මාදිට්ඨිය හිත පිහිටවා ගැනීම තමයි දිට්ඨුජුකම්ම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන දස වැදෑරුම් පුණ්‍යක්‍රියාවන්, දස පුණ්‍යක්‍රියාවල්ම තමන් පින්වතුනි කරගන්නට ඕන. එතකොට එහෙමනම් මේ කරුණු පිළිබඳ සැලකිල්ලට අරගෙන තමන් කල්පනා කරලා බලන්න, තමන් මේ 10 නොකරපු දේවල් මොනවද? එහෙමනම් නොකරපු දේවල් කරන්න වෑයම් කරනවා. ඊළඟට මේ 10 කරපු දේවල් තියෙනවා නම් ඒවා නැවත නැවත කරන්න උනන්දු වෙන්නේ. එතකොට එහෙම දස පුණ්‍යක්‍රියාම කරගත්තොත් තමන්ට පින්වතුනි මේ ජීවිතේම මේ බුද්ධ ශාසනයේම විශාල ලාභයක් ලැබුවා වෙනවා. මරණයටපත් වුණොත් ඊළඟ භවයේදී ඉතාම සතුටටපත් වෙලා සැපවත් ජීවිතයක් ගත කරන්නට පුළුවන්. එහෙමනම් ඒ කාරණාවල් අවධානයට අරගෙන තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න, යහපත් කරගන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. හොඳ, එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව දේශනා කරලා රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අපි පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා හිරුමාද්දජාලේහි සභාපතිතුමන්ටත්, එවැගේම ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ වෙලාවේ අපි ආශිර්වාදයේ කරනවා. එවැගේම රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදයේ කරනවා හැම දිනාටම. ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ සද්ධර්ම දේශනාවෙන් ළඟා කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් තමන්ගේ නම් මිය පරලෝ ගියපු හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ.